Honorable Dr. Anil Jayanta, you have 16 minutes.
Bahumatma Stuti, Karukatanaya Katumani, Didas Visihaye Visarjana Panat Ketum Pata, The Avasana Dine, other Tungenwar Kiyume, Chandavimas in Vedripatkan Avasana Dine, Amatyasa Kipe Kut Mudal, Samasam Padana Saha, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැසී ඉර්ෂ්‍යාත් විවාදිර ගැනන මොහොතකදී අපි කවුරුත් දන්නා වගේ අනපේක්ෂිත විදියට මූණ දෙන්න සිදුවෙන මේ ආපදා තත්ත්වය හේතුවෙන් මතු වූ කරුණු කාරණා පදනම් කරගෙන විශේෂයෙන් විපක්ෂයෙන් අදහස් දැක්ව ගරු මන්ත්‍රීතුමාත් චෝදනා කිහිපයක් ඉදිරිපත් කළා එකක් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ කියන එක නමුත් එය වැරදි චෝදනාවක් මොකද මේ කාලය සාමාන්‍යයෙන් මේ වැසි කාලයක කාලගුණයේ වැඩසටහනකදී වාර්තා කිරීම හැමදාමත් සිදු කරනවා ඒ වාට අදාළ ආයතන විසින් ඒ ගත යුතු ක්‍රියාමාර්ග අනිවාර්යෙන් අරගෙන තියෙනවා එහෙත් මේ ඇතිවෙන සුළි කුණාටුව මෙන්න මේ වගේ එකක් කියන එක මෙවැනි තත්වයක් එනවයි කියන එක නිශ්චිතව ඒ අදාළ ආයතන වලට දැනුම් දී ඕ ආණ්ඩුවට දැනුම් දී මක් සිදු වෙලා නැහැ මේ හුදුව කරන පොදුවේ කාලගුණයේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච වார்த்தාවක් ඇතෙන්ට සම්බන්ධ කර ගැනීමකුයි තියෙන්නේ. හැබැයි අපි බලන්නට ඕනේ අපිට වළක්වන්න බෑ. දැන් මේ සුලිකුම් නාටුව ලංකාව අරහා ගියේ ඒක වළක්වන්න බෑ. හැබැයි අපි ආණ්ඩුව වේගෙන් මේ කාරණේ සිද්ධ වෙච්ච වහාම මැදිහත් වීම වහවා මැදිහත් වෙලා ඒ ආපදාවට අනතුර ලක්වන සියලු පවුල් ඉවත් කරලා ඒ කටයුතු සිද්ධ කළා. අනතුරට භාජනය වීමේදී අපි දන්නවා අනවසර ඉදිකිරීම් ඒ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් මේ ගැටළු සාගත තත්ත්වයන් නිසා අතීතයේ සිදු කරපු අනතුරු ලක්වෙච්ච ප්‍රමාණයක් තිනවා නමුත් අපි වේගයෙන් මැදිහත් වෙලා පළමු කොටම ඔවුන්ට අවශ්‍ය කරන ආහාර ටික උන රැකවලා ගැනීම බේරා ගැනීමට යූසුලව ක්‍රියාත්මක වුණා බෑ සමාජයේ මතයක් ඇදු ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ කියලා. නමුත් මේ වෙනකොට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගනිමින් සිටිනවා මේ රිකා ඉක්මනින්ම රාජ්‍ය මැදිහත් වුණා කියලා ජාත්‍යන්තර සංවිධාන පව පිළිගන්නවා මම හිතන්නේ ඊටාත්ම හොඳ තත්ත්වයකදී අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම එතුමා සඳහන් කළා තව මේ අරමුදල පිළිබඳ ප්‍රශ්නයක්. ඒක ප්‍රයිවටයිස් කරන්න හදනවාද කියලා. ඉතින් අපේ එහෙම රාජ්‍ය මූල්‍ය අවභාවිතය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති කවදාක්වත් ඇති වෙන්නේ නැහැ. අපි මේ අයවැය පුරාවටම මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු හැම තැනකදීම මූල්‍ය විනය ඉහළින්ම ඔසවලා තියලා තියෙනවා. මේ කටයුත්තදී කළේ මොකක්ද? අද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා තියෙන ඒ ආයතන ඒව ක්‍රියාත්මක වීම ගමන්ම මේ මොහොතේදී ඉතාමත්ම වැදගත් මේ සිදුවෙච්ච තත්ත්වයේ අලාභය අපිට දැනගන්න සිදෙනවා අපේ තියෙන මූල්‍ය ප්‍රමාණය ඇත්තටම හොඳ රටක් අපි ආර්ථිකයේ ශක්තිමත් කරලා තිබිච්ච රටක නම් අපිට එකවර සිද්ධ වෙන්නේ නැහැ මේ සඳහා ආධාර උපකාරී ඉල්ලන්න අපිට තියෙන්නට ඕන හැබැයි අපිට තිබුණ ආර්ථික අපි ආණ්ඩුව බාර ගන්නකොට තිබුණේ කුඩු පට්ටම් කරලා විනාශ කරපු ආර්ථිකයක් එය ස්ථායි කරගෙන කරමින් එනකොට තමයි මේ තත්ත්වේ ඉන්නේ එහෙනම් මේ මොහොතේදී ප්‍රායෝගික අවශ්‍යතාවයේ තමයි හැකි හික්මනින් අරමුදල් සම්පාදනය කර ගැනීම අරමුදල් සම්පාදනය කර ගැනීමේ විවිධ මාර්ග සොයා බැලීමටත් එම අරමුදල් කළමනාකරණය කිරීමේ මූල්‍ය කටයුත්ත සඳහා තමයි මේ අරමුදල් ස්ථාපිත කරන්නේ ඒකට අවශ්‍ය කරන එකට වහාම කැබිනට් අනුමැතිය ලබා දෙනවා ඒතරද නීතිමය ප්‍රතිපාදන අපි ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් මේක නීතිර පිටින් ගිහිලා පුද්ගලිකාංශයේ කවුරුත් මැදිහත් වෙලා කරන වැඩක් නෙමෙයි හොඳට බලන්න මේකේ කවුද ඉන්න කණ්ඩායම මොකද ඒගොල්ලන් සම්බන්ධ කරගන්න වෙනවා විවිධ වූ මූල්‍ය සෝ මේ මාර්ගයන් හොයනකොට පුද්ගලිකාංශයේ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන ඒ වගේම වගවීම පිළිබිඹු කිරීම සඳහා එහි මමත් ඉන්නවා ඒ වගේම අපේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්නවා ඒ වගේම ජනාධිපති කාර්යාලයට සම්බන්ධ වෙන ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙකුත් මේ කමිටුවේ ඉන්නවා ඊළඟට ගරු කතානායකතුමනි මුදල් අමාත්‍යාංශයේ යටතේදී වෙන් වෙලා තිබෙන මේ මුදල් ප්‍රමාණය පිළිබඳ පුංචි අදහසක් ඉදිරිපත් කරන්න කැමැති මේ වෙන් වෙලා තියෙන මුදල් ප්‍රමාණය ඇතුලේ මුදල් අමාත්‍යාංශයේ අපිට විශාල පංගුවක් සිද්ධ වෙනවා මේ ණය සේවාකරණය සඳහා සහ පොලිය සඳහා ඒ අනුව ගත්තාම සමස්තයක් විදිහට වෙන් වෙලා තියෙන මේ කාර්ක සභා අවස්ථාවේදී සංශෝධනය වෙලා තියෙනවා පුනරාවර්තන වියදම බිලියන 2945කුත් ප්‍රාග්ධන වියදම බිලියන 2080කුත් මේ දෙක ඇතුලේ තියෙනවා පුනරාවර්තන වියදම් ඇතුලේ රුපියල් බිලියන 2617ක පොලියක් හැබැයි අපිට පේනවා අපි 2024 පටන් ගත්ත දා ඉඳලා මේ වෙනකන් ක්‍රමයෙන් ණය කළමනාකරණය හරහා මේ පොලී ප්‍රමාණය අඩු කරගන්න කටයුතු කරලා තියෙනවා ඒ වගේම ණය ප්‍රමාණයත් අපි කළමනාකරණය කරන්න කටයුතු කරලා තියෙනවා ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ වෙන් වෙලා තියෙන පුනරාවර්තන වියදමුත් ප්‍රාග්ධන වියදම් ඇතුළෙත් විශේෂ ශේත්‍ර කීපයක් තියෙනවා. සමහර අවස්ථාවල සමාජයේ කිව්වා මේ මුදල් අමාත්‍යාංශයට වැඩිපුර වියදම් වෙන් කරගෙන කියලා, එහෙම එකක් නැහැ. මේ ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණයෙන් විශාලතම මුදල් පංගුව යන්නේ සමාජ සුබ සාධනයේ සඳහා. ඒ සඳහා රුපියල් බිලියන 251ක් වෙන් වෙනවා. අස්වැසුම වැඩසටහනත් ඇතුළුව විවිධ ශේත්‍ර මේකට ආවරණය වෙනවා. ඒ වගේම අයවැය සංචිත විදියට පුනරාවර්තන ගිණුමේ බිලියන 37ක් තියෙනවා. අපි ඉදිරියේදී කරන ලද සංශෝධන වලදී ඒ වගේම මේ ආපදා තත්ත්වයේදී මුදල් කළමනාකරණය කර ගැනීමේදී අපිට ඒන් යම් කොටසකුත් භාවිතා කිරීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධන වියදම් වලදී ප්‍රධාන ශේත්‍ර තුනක් යටතේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරනවා. පළවෙනි එක තමයි ඉක්විටි මේ හිමිකම් දායකත්වයේ යටතේ රාජ්‍ය ව්‍යවසායන් අපිට වඩා කාර්යක්ෂමතාවයෙන් කළමනාකරන්නේ අවශ්‍ය කරන රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් ලබා දෙන ඉක්විටි හිමිකම් දායකත්වයේ රුපියල් බිලියන 85කුත්, ඒ වගේම දේශීය අරමුදල් යොදාගෙන පවත්වාගෙන යන ව්‍යාපෘති සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 14.4කුත් තියෙනවා. ඒක ඇතුලේ අපි සෑම මන්ත්‍රීවරයෙකුටම වෙන් වෙන විමද්දකට අරමුදල් සඳහා බිලියන 2.25කුත් තියෙනවා. ඒ වගේම මේ රාජ්‍ය මූල කළමනාකරණය පාසු කර ගැනීම සඳහා අපේ ප්‍රධාන ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව වැනි කටයුතු වල අනෙකුත් වැඩ කටයුතු වල තාක්ෂණයේ කැඳවීම සඳහා මේ රැමිස් සිස්ටම් එක, රෂෙඩ් සිස්ටම් එක නැවත නවීකරණය කර ගැනීම සඳහා බිලියන 6කට වැඩි මුදලකුත් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විදේශීය ව්‍යාපෘති ආශ්‍රයෙන් කරන ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් බිලියන 36ක් වෙන් කරලා තියෙනවා මේ මුදල් කළමනාකරණය ඇතුලේ. ඊළඟට අයවැය දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කරලා නිසි පරිදි අදාළ සංශෝධනයන් විමර්ශනයන් කරමින් මේ මූල්‍ය විනිමය පවත්වාගෙන යාමට 2024 අංක 44 දන්න මූල්‍ය කළමනාකරණ පනත මගින් සිදු කරලා තියෙන ප්‍රතිපාදන ඇතුලේ වැඩ කටයුතු කරමින් තියෙනවා කියන කාරණේ මම සඳහන් කරන්නට කැමැති. ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ආයතන ගණනාවක් තියෙනවා. එයින් කීපයක් පිළිබඳව, ඒ ප්‍රගතිය පිළිබඳවත් අපිට අදාළ වෙන කාරණා කීපයක් සාකච්ඡා කරන්න කැමතියි. එකක් වැදගත් වෙන්නේ රාජ්‍ය මූල ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරීතාවත් වැදගත් වෙනවා. මේ අර්බුදයේ හමුවේදී අපිට ප්‍රධාන අර්බුද දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේදී, ඒ කියන්නේ රාජ්‍ය මූල කළමනාකරණයත් රුපියල් අර්බුදයත් ඩොලර් අර්බුදයත්. ඉතින් රුපියල් අර්බුදේ සහ ඩොලර් අර්බුදෙන් පැනනගීමේදී රාජ්‍ය මූල ප්‍රතිපත්ති වලට සුවිශේෂී කාර්යභාරයක් පැනනගිනවා. ඒ අංක එක බවට පත් වෙන්නේ අයවැය පරතරය කොහොමද කළමනාකරණය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් සීමාවක තියාගන්නේ. අතීතයේ හැම තිස්සෙම අරන් බලපුවම ඇස්තමේන්තු කරපු අයවැය පරතරයට වඩා වැඩි අය පරිවර්තනයකින් තමයි ආණ්ඩු ඒ අවස්ථාවේදී වැඩ කටයුතු කරලා තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අනවශ්‍ය ණය ගැනීම වලට යන්න සිද්ධ වුණේ. ගත්තු ණයත් අවභාවිත වුණේ. නමුත් අපිට පුළුවන් වුණා මේ කෙටි කාලය ඇතුළතදී පෙන්නන්න අපි 2025දී වෙන් කරපු, අපි අපේක්ෂා කරපු අයවැය පරතරයට වඩා අඩු අයවැය පරතරයකට ගේන්න පුළුවන්කම දැන් ලැබිලා තියෙනවා, ලැබෙමින් තියෙනවා. ඒ අනුව 2026 අයවැය පරතරයේ 5.1 දක්වා අඩු කර ගැනීමේ කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම තමයි යම් යම් ව්‍යාපෘති ආයෝජන සංවර්ධනය සඳහා ඒ අදාළ දිරිදීමනා ලබා දෙනකොට, දිරිගැන්වීම් ලබා දෙනකොට හිතු මතේ අභිමතානුසාරීව දෙනවා වෙනුවට අපි රූල් බේස් කියන්නේ යම් ප්‍රීතියක් පාදක කරගෙන තමයි ඒ ප්‍රතිපාදන ලබා දෙන්නේ. වරාය සංවර්ධනයේද BOI කටයුද්ද එතෙන්දී ආදායම් කළමනාකරණය නිසි පරිදි කරනවා. මේ ප්‍රධානම මූලධර්මයේ බවට පත් වෙන්නේ ආදායම් පාදක රාජ්‍ය මූල ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑම. ඒක මුළු වර්ෂය පුරාම අපි පවත්වාගෙන ගියා. ඒ අනුව ඉදිරියටත් ඒ පවත්වාගෙන යෑම අපි සිද්ධ කරනවා. ඒ වගේම මේ විනය බා විනිවිද භාවය පෙන්눔 කිරීමට විවිධ වාර්තා නිසි වේලාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයවැය ආර්ථික මූල තත්ත්වය පිළිබඳ වාර්තාව, ආදායම් බදු අවිමිතීමේ ප්‍රකාශය, මූල්‍ය ක්‍රමෝපායේ ප්‍රකාශය, ඒ වගේම අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාවන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා අධ්‍යයනය කිරීමෙන් මේ කටයුතු පිළිබඳ තවදුරටත් අපිට තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඊළඟට රාජ්‍ය ණය කළමනාකරණය දැන් විශේෂ කාර්යාලයක්. අපි කවුරුත් දන්නවා මහ බැංකුවේ ස්වාධීනත්වයේ හමුවේ ආණ්ඩුවේ මූල්‍යකරණයේදී දැන් මුදල් අච්චු ගැසීම ඍජුව හදිසි අවස්ථාවකදී පවා මහ බැංකුවෙන් මුදල් ලබා ගැනීම නැත්නම් අපි සාමාන්‍යයෙන් පොදුවේ කියන මුදල් අච්චු ගැසීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම බාහිර දුර කාර්යයක් වගකීම් සහිත කාර්යයක් කරන්න සිද්ධ වෙනවා මේ රාජ්‍ය ණය කළමනාකරණය. මේ වෙනකන් 2025 දෙසැම්බර් පළවෙනි දා වෙනකන් මේ කළමනාකරණ කාර්යයත් පැවරිලා තිබුණේ ප්‍රධාන වශයෙන් මහ බැංකුවට. දැන් ඒ කාර්යය මුදල් අමාත්‍යාංශය වෙත පවරාගෙන තියෙනවා. කියන සම්තෝෂයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ 2024 දෙසැම්බර් 2 වෙනිදා පිටවල කටයුතු කරමින් ඇවිල්ලා මේ වෙනකොට එහි පළමු ණයනිකුත් කිරීම දෙසැම්බර් 1 වෙනිදා ඒ අපේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව යටතේදී සිද්ධ කරා. එහි ප්‍රතිඵල විදියට අපි මේ ණය කළමනාකරණය කිරීමේදී අපට තොරතුරු අවශ්‍ය වෙනවා. නිරන්තරයෙන් බලන් සිද්ධ වෙනවා. ඒ අනුව දැනටමත් අපි පොදු රාජ්‍ය මණ්ඩලීය ඒ දත්ත පද්ධතිය මෙරේඩියන් දත්ත පද්ධතිය හා සම්බන්ධ වෙලා මේ මෙරේඩියන් දත්ත පද්ධතියෙන් කරන්නේ රාජ්‍ය මූල්‍ය රාජ්‍ය ණය කළමනාකරණයට අවශ්‍ය කරන තොරතුරු එක්රස් කරගෙන ඒ මත කලින් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම. ඒ පද්ධතියේ මැදිහත් වෙලා අපි ඔවුන්ගේ සමීක්ෂණයට අනුව අපිට පුළුවන්කම ලැබුණා මේ මොහොත වෙනකොට රාජ්‍ය ණය කළමනාකරණයේ අපේ අංක ස්කෝර් එක 10.97ක් ඉතා විශිෂ්ට මට්ටමකට අපිට ගෙනන්න පුළුවන්කම ලැබිලා තියෙනවා රාජ්‍ය ණය කළමනාකරණ කටයුත්ත. ඒ වගේම මේ ණය ගත්තාම ණය පිළිබඳවත් බියක් නිරන්තරයෙන් හැදුවා. අපි දන්නවා ණය අනවශ්‍ය විදිහට ණය ගැනීම නිසා ප්‍රශ්න නිර්මාණය වෙච්ච බව. හැබැයි අපි ට්‍රිලියන ගණන් මුදල් ණය අරගෙන ගැටලුවක් නිර්මාණය කරන අදහසක් සමාජෙ මොඳ එහෙම වෙලා නැහැ. ඔබ හොඳට බැලුවොත් අපි තියෙන මේ වැඩසටහන ඇතුලේ ක්‍රමිකව දලදේශීය නිෂ්පාදනයෙන් 95% දක්වා ණය ප්‍රමාණය පවත්වා ගැනීම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට අරගෙන යනවා. විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරා. ඒත් මම කැමති මේ මොහොත වෙනකොට ඉදිරිපත් කරන්න 2025 නොවැම්බර් අග වෙනකොට සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් වලින් ගත්තොත් ට්‍රිලියන 36.6යි. මම දැක්කා විපක්ෂී මන්ත්‍රීවරු කීවා මේක 32යි 33යි විවිධ විදියට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරා. ඒ දේශීය ණය ප්‍රමාණය බිලියන 19480ක්, විදේශීය ණය ප්‍රමාණය ඩොලර් වලින් බිලියන 36.23ක්, රුපියල් වලින් බිලියන 11160ක්. ඒ අනුව මෙන්න මේ ණය කළමනාකරණය කිරීම සිද්ධ වෙනවා. 2026 අපේක්ෂිත දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට මේ ප්‍රමාණය 88.8ක්. අපිට පුළුවන් මේ කළමනාකරණය ඇතුලේ ඉතාම පහසුවෙන් ලේසියෙන් ඒ තිරසාර ණය අනුපාතය පවත්වාගෙන යන්න. ඒ වගේම තවත් වැදගත් විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරන මේ රාජ්‍ය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ට්‍රෙෂරි ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එක මේ පිළිබඳව අපිට මතක ඇති ගරු ජනාධිපතිතුමා ආයවැය කතාවේදී ඉදිරිපත් කළා. අපිට පුළුවන්කම ලැබුණා මේ අතිරික්ත මේ මුදල් ප්‍රමාණයක් මුදල් ශේෂයක් පවත්වා ගැනීමේ හැකියාව. හැබැයි ඒක සමාජයට ඉදිරිපත් කරා එහෙම අතිරේක තියෙනවනේ ඒක බෙදලා දාන්නයි කියලා. මේන් අපි තේරුම් ගන්නුනේ මොකද්ද මෙතනින් කරන්න කියලා. මේ රාජ්‍ය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේදී කරන්නේ අපි සැලසුම් කරන ආදායම නිසි පරිදි ලබා ගැනීම, නිසි වේලාවට ලබා ගැනීම, හිඟ වෙන්නේ නැතුව ලබා ගැනීම, රාජ්‍ය ණය ලබා ගැනීමේදී සුද්ධ ණය ලබා ගැනීම, අතිරේක මුදල් තියෙනවනම් ණය ගෙවා දැමීම. මේක ඇතුලේ තියෙන්නේ ආදායම් වියදම් පමණක් නෙමෙයි, ඇත්තටම තියෙන්නේ මුදල් කළමනාකරණයේ මුදල් ලබා ගැනීම, මුදල් වියදම් කිරීම. මම කියන්නම් මේ සාරාංශය මොකක්ද කියලා. ඒක 2025 මේ වෙනකොට අපි කියන 1200 සාරාංශය හැදෙන්නේ මෙන්න මේ විදිහට. අපේ ආදායම් ලබා ගැනීම බිලියන 4823කුත්, ඒ වගේම අපිට හැකියාව ලැබුණා පසුගිය වර්ෂෙන් ඉදිරියට ගෙනාපු ශේෂයක් වෙච්ච 736කුත් තියෙනවා. ඊට අමතරව අපි ගෙවීම් සඳහා ප්‍රාග්ධන අයබාර වියදම්, පුනරාවර්තන වියදම් සඳහා 2282කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා 580කුත් වියදම් කරලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා අර දේශීය වෙළඳපොලේ ණය පියවීමේදී දැන් අපිට හොඳ බෆර් එකක්, සුවාරක්ෂකයක් තියෙන නිසා අපිට මූල්‍ය වෙළඳපොලේ ඉන්න ඒ ඉල්ලුම්කරුවන්ගේ පොලි අනුපාතයට ණය ගන්නවා වෙනුවට අපිට පාලනය කරන ලද පොලි අනුපාතයක් යටතේ ණය ගැනීම. ඒ නිසා තමයි මේ අවුරුද්ද පුරාම පොලි අනුපාතයේ ස්ථාවරව එක තැනක පැවතිලා තියෙන්නේ. අන්න ඒ ස්ථාවරභාවයේ ප්‍රධාන ලක්ෂණයක්. ඒ අනුව අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ණය සේවා කරන්නේ ඇතුලේ මේ වර්ෂයේදී පොලිසා වාර්ෂික වෙනුවෙන් රුපියල් බිලියන 1482ක් ගෙවන්න. ඒ අනුව තමයි 1214ක ශේෂයක් බවට පත් වෙන්නේ. ඒ ඇතුලේ රුපියල් බිලියන 14.3ක උපයෝජනය කරන ලද ප්‍රධානත්වයනවා. ඒ අනුව තමයි එක්දාස් දෙසියක් ඉතුරු වෙන්නේ. මෙයින් පෙන්නු කරන්නේ
තුමා ඔබතුමාට අමතර විනාඩි පහක් අමතර විනාඩි හතක් තිබෙනවා.
බොහොමත්ම ස්තුතියි කරු කතානායකතුමේ. එතනින් පෙන්නුම් කරන්නේ මොකක්ද? මෙන්න මේ මූල්‍ය විනය. ඒකයි අපි අගය කිරීමට ලක් කරන්න ඕනේ. අතීතයේදී අපිට සිද්ධ වුණ හැමතිස්සෙම ඕඩී එකක් බැංකු අයිරාවක් මත මේ කටයුතු මෙහෙවන්න ආණ්ඩුවේ කටයුතු. ඒ නිසා අධික පොලියක වන්න සිද්ධ වුණා. දැන් අපි ස්ථාවර අඩිතාලමක් යොදලා තියෙනවා. කොහොමද මහ භාණ්ඩාගාරයේ මුදල් කටයුතු මෙහෙයුම් කරමින් ඉදිරියට අරගෙන යන්නේ කියන එක. ඒ වගේම ආණ්ඩුකරණයේදී රාජ්‍ය මූල්‍ය වගකීමේදී අපිට වැදගත් වෙන කාරණයක් තමයි ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව. මේ සැලසුම් දෙපාර්තමේන්තුවේදී විශේෂයෙන්ම අපේ රටේ තියෙන ඇත්තටම අපිට තියෙන සීමිත සම්පත් ප්‍රමාණය නිසි පරිදි සැලසුම් සහගතව මේ දෙපාර්තමේන්තුව සඳහා ඒ අරමුණු වලට යොමු කරනවා. ඒ අනුව සමාජීය යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තයේ කර්මාන්ත, වෙළඳ ආයෝජන සහ සංචාරක, ඒ වගේම වාණිජ යටිතල පහසුකම්, පරිසර කළමනාකරණයේ සමාජ ආරක්ෂණ සහ ප්‍රාදේශීය සංවර්ධන යන විශාල අංශ ක්ෂේත්‍රයට අපි කොහොමද රාජ්‍ය ආයෝජනයේ යොමු කළ යුතුන්නේ කියන වැඩ කටයුතු යොමු කරලා තියෙනවා. ඒ අනුව අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ වෙනකොට ව්‍යාපෘති යෝජනා 460ක්, එයින් ඇගයීම් කරලා අමාත්‍ය මණ්ඩල සංදේශ 219ක් මගින් නිර්දේශ සැපයීමටත්, ප්‍රතිපත්ති යෝජනා 13ක්, ඇගයීම් සහ සැලසුම් යෝජනා 4ක් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය ආයෝජන කමිටුව අවස්ථා ගණනාවකදී රැස් වෙලා 2028 අවශ්‍ය කරන රජයේ නව යෝජනා ව්‍යාපෘති මේ අනුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය ආයෝජන සැලසුම් 2026 සකස් කරලා දැනට ක්‍රියාත්මක මට්ටමක පවතිනවා. ඒ වගේම තව විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ යටතේදී සාකච්ඡා කළ යුතු කාරණයක් වෙන, අපි කවුරුත් නිරන්තරයෙන් කතා කරන සුළු සුද්ධ මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය අරගෙන වැඩ කටයුතු කරද්දී ඔවුන්ට මුණ දෙන්න බැරි තත්ත්වයන් යටතේදී මේ ණය ගැටලුවට පාදිනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ව්‍යාපාර කටයුතු කරන්න අවශ්‍ය ණය පාසුකම් ලැබෙන්නේ නැහැ. යම් යම් ගැටලු අඩුපාඩු පැවතිච්ච බව තියෙන ආයතනවල පවතිනවා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා මේ 2025 ඇතුළතදී විශේෂයෙන්ම මේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව යටතේ මේ ණය සංවර්ධන දිශාවට යොමු කිරීමට. ඒ ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක්, එකක් තමයි ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය යෝජනා කරන ලයින් ඔෆ් ක්‍රෙඩිට් ප්‍රොජෙක්ට් කියන එකක් යටතේදීත්, ඒ වගේම තමයි ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩනැන්වීම එන්හාන්සින් ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් කියන ව්‍යාපෘතිය යටතේදීත්, ඒ වගේම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ණය ව්‍යාපෘතියේ චක්‍රීය සංචරණයක ස්මෙල් කෝ 2 කියන රිවෝල්විං ණය යෝජනා ක්‍රමයේ යටතේදීත් රුපියල් මිලියන 16200ක් බිලියන 16.2ක් වටිනා ආයෝජන සහ කාර්ක ප්‍රාග්ධන ණය ලබා දීලා තියෙනවා මේ 2025 වර්ෂයේදී. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවලින් ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ නැවත පණ ගැන්වීම සඳහා වන ණය පැකේජයේ ඒ යටතේදී දේශීය අරමුදල් භාවිතා කරමින් අපිට හැකියාව ලැබිලා තියෙනවා දැනට පවත්වාගෙන යන ව්‍යාපාරත්, බිඳ වැටලා තියෙන ව්‍යාපාරත්, ගැටලුවට මුහුණ දෙන ව්‍යාපාර වෙනුවෙනුත් ආයෝජනාකාරක ප්‍රාග්ධනය සඳහා 2025 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරා, එයින් නොවැම්බර් මාසයේ වෙනකොට බිලියන 1510කට පුද්ගලයන් 1510 දෙනෙකුට රුපියල් බිලියන 13.4ක් දක්වා මුදල් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයේ යටතේදීත් මේ වෙනකොට රුපියල් මිලියන 1648ක දේශීය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඉන් 1582ක් ණය පොලිස් සහනාධාර විදියට මහ භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණේ කරලා තියෙනවා. ඒ වගේම එමගින් ප්‍රතිලාභ ලැබූ ගොවීන් සංඛ්‍යාව 64,000ක් පමණ වෙනවා. මේ යටතේදී 25 වර්ෂයේදී පළමු කන්නය තුලදී මිලියන 14,723ක් පමණ වටිනා ණය ප්‍රමාණයක් ගොවීන් 49,000 බෙදා හැරලා තියෙනවා. ඒ වගේම වී මිලදී ගැනීමටත් ණය යෝජනා ක්‍රමයට, උඩපළ ණය ක්‍රම යෝජනා ක්‍රමයට විශාල මුදල් ප්‍රමාණයක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය යටතේදී, ඒ වගේම වෙළඳ ආයෝජන සහ තීරුබදු දෙපාර්තමේන්තුවේ යටතේදී අපිට පුළුවන්කම ලැබුණා මේ ඉතාම කාර්යක්ෂම ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සකස් කරලා ඉදිරියේදී තීරුබදු වෙනස් කිරීම සිදු කරනකොට නිසි ක්‍රමවේදයේ යටතේදී ශ්‍රී ලංකාවේ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට. ඒ වගේම ආයෝජන කැඳවීම මේ අර්බුදයෙන් ඔබට ගිහිල්ලා රට වර්ධනය කරන කැඳවීමට විවිධ තිබෙන බාධා ඇතුලේ එක් ප්‍රධාන බාධකයක් විදිහට නිතින්තරම කතා කළා. ඒ ආයෝජන කැඳවීමේදී විශේෂයෙන්ම අපනයන වෙනදාම ප්‍රසාරණය කිරීමේදී අපනයන කරුවන්ට මූණ දෙන්න සිදු වෙන ගැටලු, තනි වෙනද කවුලුවක් නැති නිසා එක එක ආයතන වලට යන්න සිද්ධ වෙනවා, කාලපමාවන් සිද්ධ වෙනවා. ඒ නිසා පැවතිලිතුමිච්ච ව්‍යාපෘතිය, ජාතික වෙළඳ තනි කවුළු ව්‍යාපෘතිය වේගයෙන් ක්‍රියාත්මක කළ අපි බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්තත් අවසන් කරන්න. ඒ අනුව දැනටමත් නියෝජිත ආයතන 18ක් සහ ආයතන ගණනාවක් සමග මේ සාකච්ඡා සිදු වෙමින් තියෙනවා. ඒ වගේම අනෙකුත් දෙපාර්තමේන්තු, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව, නීති සම්පාදන දෙපාර්තමේන්තුව වැනි කටයුතු වලදී විශාල වැඩ කොටසක් සිදු කරමින් තියෙනවා. මම අවසන් කරන්නම් ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අපිට ආණ්ඩුව බාර ගන්නකොට මුහුණ දෙන්න තිබුණු අභියෝගය සුළුපටු අභියෝගයක් නෙමෙයි. ඒ අභියෝගයට අපි නිසි පරිදි මුහුණ දීලා ස්ථාවර කරගෙන සංවර්ධනයේ දිශාවට ඉදිරියට එනකොට තමයි මේ අනපේක්ෂිත ආපදාවට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අපේ ආණ්ඩුව, අපේ දැක්ම තමයි මොනම අභියෝගයක් ආවත් අපි නොසැලී අදිෂ්ඨානශීලීව එකවන්ව ඒ අභියෝග ජයග්‍රහණය කියන කාරණේ. ඒ වගේම එන්නේ කටයුත්තේදී තමයි මේ බිල්ඩින් ශ්‍රී ලංකා කියන කාරණේ මෙතන හුදෙක්ම මේ අවදානම නිසා, ආපදාව නිසා මුදලින් හානි වීම නිතරක් නෙමෙයි තියෙන්නේ. අපිට මේ සමාජ ජීවිතයේ ඔවුන්ගේ පැවතුම්, ඒ වගේ විශාල කම්පනයක් ඔවුන්ට ඇති කරලා තියෙනවා. ඒ කම්පණයෙන් ඔවුන් බේරාගෙන නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම කිසිම කෙනෙක් අත් නොවන ආකාරයට මේ ඉදිරියේදී ගෙනෙන්න යෝජිත කරලා තියෙන අතිරේක මුදල් ප්‍රතිපාදන වැඩකටයුතුවලදී අතිගරු ජනාධිපතිතුමා මේ කටයුතු ඉදිරිපත් කරાવી කිසි කෙනෙක් නොහැරෙන ආකාරයට, මග නොවන ආකාරයට නැවත අපි මේ ලංකාව ගොඩනගනවා. ශ්‍රී බිල්ඩින් ශ්‍රී ලංකා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ සාරාංශය මම අවසානගත කරනවා. අතීතයේ තිබිච්ච මේ දූෂිත ක්‍රමවේදය වෙනුවට, වගවීමෙන් තොර ක්‍රමවේදය වෙනුවට අපි මෙතනින් පෙන්නුම් කරේ වෙන මොකක්වත් නෙමේ. මුදල් ඒ වගේම සැලසුම් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් පෙන්නුම් කළේ වියදම් නිසි පරිදි කළමනාකරණය කිරීම, නාස්තිය අවම කිරීම, ඒ වගේම තමයි ආදායම් පාදක රාජ්‍ය මූල ඒකාග්‍රතාවය යටතේදී පාරදෘශ්‍ය භාවයත් විනිවිද භාවයත් පෙන්නමින් සමස්තයක් වශයෙන් මේ මූල්‍ය විනය ප්‍රදර්ශනය කිරීම, ඒක තමයි මහජනතාව වෙනුවෙන් රජයේ ආණ්ඩුවේ වගකීම. ඒ නිසි ආකාරයෙන් අපි ඉෂ්ට කරලා තියෙනවා කියන කාරණේ සඳහන් කරමින් අද අධ්‍යක්ෂකව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි කරුකතානයි.
Thank you member.